ප්‍රශ්න අංක 8 ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාමගේ ඇසීමට.
Yes, I present the question.
Honorable Deputy Minister.
එක නේවාසික වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා 2018 3 වෙනි මාස 20 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතුව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය IOM සමග අවෞත්වා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුම 2018 5 වෙනි මාසේ 4 වෙනි දින අත්සන් කර ඇති අතර පළමු සංශෝධන එකඟතාවය 2018 8 වෙනි මාසේ 19 දින අත්සන් කරන ලදී. ඒ අනුව ආගමනික සංක්‍රමික ඇගේම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු 2019 ජුනි මාස 10 වෙනි දින ආරම්භ කර ඇති අතර අදාළ තොරතුරු පහත ඇමුණුම් මගින් දක්වලා තියෙනවා. ඇමුණුම් 1, 2, 3 A2 අවබෝධතා ගිවිසුම මගින් හි 3-1 වගන්තියේ යටතේ මෙම ආයතනයේ මූලික පිරිවැය හා මූලික බැඳීම් ප්‍රතිපූර්ණ කර ගැනීම සඳහා වසර දෙකහමාර කාලයක් තුළදී මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශ අවුරුදු දෙකකට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය මත පදනවා මෙබඳ පවරා ගැනීමේ අයිතියට යටත්ව එකඟතාවයට යටත්ව තමයි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඊට පස්සේ A3 COVID-19 වසංගතය හේතුවෙන් ආගමනික සංක්‍රමණික ඇගීම් මධ්‍යස්ථානයේ කටයුතු 2020 3 වෙනි මාසේ 6 සිට 2020 8 වෙනි මාසේ 26 දක්වා తాවකාලිකව අත්හිටුවන් ලද අතර එම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය. ඒ අනුව 2021 10 වෙනි මාසේ 13 වෙනි දින අත්සන් කරන ලද දෙවන සංශෝධන එකඟතාවය මගින් අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කරන ලද අතර දෙවන සංශෝධන එකඟතාවය මගින් කාලය දික් කරන ලද අතර 2023 6 වෙනි මාසේ 6 වෙනි මාස 5 වෙනි මාස 3 දක්වා ඒක දීර්ඝ කරමින් සෞඛ්‍ය ඇගීම් වැඩසටහන ආරම්භ කරන දිනේ සිට IOM ආයතනයට වසර 3ක් කාලයකට පස්සේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට මේක පවරන කියන එකඟතාවයට ඇවිල්ලා තිනවා. මේ සම්බන්ධ වූ ඇමිනුම් 5 සහ 6 මගින් දක්වලා තිනවා. ඊට පස්සේ A4 2026 1/23 දින ගරු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය පවරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සඳහා අතිරේක ලේකම් වෛද්‍ය සේවාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම තීරණය කරන ලදී. ඒ අනුව 2026 දෙවැනි මාසේ 9 වෙනි දින අදාළ කමිටුව පත් කර අතර 2026 එම දෙවැනි මාසේ 12 දින ඒ පළමු රැස්වීම පවත්වා මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමේ අදාළ මූලික කටයුතු බඳ විමර්ශනයක් කරලා තිනවා. ඊට පස්සේ A1 සිවවන සංශෝධනය එකඟතාවයේ අනුව අවබෝධතා ගිවිසුම් වළංගු කාල සීමාව අවසන් වන විට මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට සැලසුම් කරලා තිනවා. ඒ සඳහා පත්කල කමිටුවේ නිර්දේශ ලබාගෙන පවරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට තීරණය කරලා තිනවා. එහි තාක්ෂණික හා මෙහෙයුම් කටයුතු සඳහා IOM ආයතනය ජාත්‍යන්තර සංවිධානය එකඟ වෙලා තිනවා. තවද නීතිමය හා පරිපාලනමය කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කාල සීමාව 2026 12 වෙනි මාස 31 සිට මාස 4ක් දක්වා දීර්ඝ කොට පවරා ගැනීමේ කටයුතු නිම කිරීම නියමිතව තිනවා. A2 මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වූ අමාත්‍යාංශයේ තිබීම මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වූ අමාත්‍යාංශයට හිමි මූල්‍යමය කොටස අවබෝධතා ගිවිසුමේ විධිවිධාන අනුව දැන්ටමත් අමාත්‍යාංශය වෙත පවරාලා තිනෝ ඒ ආයතනමකින් දීලා තිනෝ. එබැවින් මෙහි ආදායම් අතහැර දැමීමට සිදුවීමක් වෙලා නැහැ. A3 වගුවක් දාලා තිනෝ. ඒ වගුවේ අපි දාලා තිනෝ වයස අවුරුදු 11 හා ඊට වැඩි අයගෙන් ඩොලර් 62ක් අය කරගෙන දින එක් පුජ්‍යලයෙක්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමරිකන් ඩොලර් මිලියන 13ක් ලැබිලා තිනවා ඒ සඳහා නෑ එක්කෙනෙක්ගෙන් ඇමරිකන් ඩොලර් 62ක් ගන්න අතර ඒ එක්කෙනෙක්ගෙන් ඇමරිකන් ඩොලර් 13ක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන්නේ ඒ වගේම 11ට අඩු අයගෙන් එක්කෙනෙක්ගෙන් ඇමරිකන් ඩොලර් 35ක් ගන්න අතර ඒකෙන් යම් කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබිලා තිනවා ඒ සම්බන්ධව සියලු වාර්තා සහ මූල්‍යමය විස්තර මෙහි දක්වලා තිනවා මේ වැඩසටහන යතෙන් ලැබුණු ආදායම නියමිත පරිදි ලංකා බැංකුවේ තැප්‍රොබෙන් ශාඛාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නමින් පවත්වාගෙන යන ලද ගිණුම් අංක 71.41.244 දන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය තැන්පතු ගිණුමේ වෙත බැර කරලා තිනවා ඒ සම්බන්ධව විස්තර මෙහි අමුණලා තිනවා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ තෝරාගත් භාණ්ඩ හා සෞඛ්‍ය ආරක්ෂණ සැලසුම් නොමිලේ නිකුත් කරලා තිනවා ඒ කියන්නේ මේකේ අපි රෝගියෙක් අපි ඩිටෙක්ට් වුණොතින් ඒ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නොමිලේ සිද්ධ කරලා තිනවා මේ දක්වා නොයසයි නම් ඒ මන්ද පැන නොනගි
ගරු මන්ත්‍රීතුමා
Thank you, Honorable Speaker. Let me ask the Deputy Minister, because I speak in English because it's relevant to foreigners migrating to Sri Lanka. First of all, thank you for your comprehensive answer, Mr. Minister. You know that this has played a very crucial role in avoiding diseases to come into the country. I think we need to appreciate the support given by the International Organization of Migrants. My first question to you, sir, is you said that you established a committee on the 9th of February 2026 and that you are to take over the responsibilities by May of 2027. Could you kindly tell me what the TOR is and what kind of future operational model that you envisage? Particularly, I want to ask you whether you are looking at a whole-of-government type of model, a public-private partnership model, or a private sector operational model. I'll tell you why I'm asking you this question, sir, is because even though at a political level there seem to be some need to take it over, your government and previously, there have been issues at the official level, whether you have the capacity and so on. So that is my first question to you, sir.
Consider the PPP model. And now discussion in progress. The final reports are not yet come.
So my question was that you have already then concluded it is a PPP model. So there is no need for a committee recommendation.
Actually, final decision, committee will make the final decision and they will, that final decision will forward to relevant authorities and they will take the permission from relevant authorities.
Okay. My second question, sir, is you said that you charge $63 for a kid under the age of 11, but you didn't tell, and the government gets $13, which means 20% roughly, but you didn't tell us how much you charge for adults. We are assuming it is also about 20%. Now the issue is a lot of the migrants are not subjected to this test. We see that about 50,000 or so migrant visas are issued annually, but diplomats are not subjected. Religious clerics are not subjected. Consultants are not subjected. So therefore about half of the people who come here are not subjected to this test, whereas the others, every 6 months, it is mandatory that you do it. So my question is, of two parts, sir. One is, why don't you look at migrants immaterial of what their occupation is? Because if you are getting a disease, it doesn't matter whether you're a religious clerical, diplomat, or a normal private sector employee. So that is the first part of the question. And the second part of the question, sir, is that about 500 people of Sri Lankan origin pass away in foreign countries annually. So if you actually take this money that is coming to you, you are not taking, which is about $2 million a year at the minimum, you can use that money to ensure the health conditions of our migrant workers, and unfortunately, if they pass away, use that money to bring their remains. So that is my second question, sir.
Honorable
First part is, actually, it's we want to amend all the circulars, because those decisions were taken only by the political grounds and some personal grounds. So we want to amend all the circulars related to that. And your second one, we will consider it.
ප්‍රශ්නාංක 9 ගරු සුනිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය සිමිට
ගරු කතානායක ප්‍රශ්න අහනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අමාත්‍යතුමිය වෙනුවෙන් පිළිතුරු සපයනවා ප්‍රශ්නාංක 1 එතුම අහන්නේ ගුරු උපදේශක සේවයේ සඳහා ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පිළිතුරු ඔව් ප්‍රශ්නාංක 2 තනතුරු සංඛ්‍යාව 4471ක් ප්‍රශ්නාංක 3 ගුරු උපදේශකවරුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් පිළිතුර සේවා ව්‍යවස්ථා අංක 4 යටතේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ගුරු උපදේශක සේවරුන්ගේ සේවය සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කරලා තියෙනවා එතෙන්දී සවිස්තරාත්මකව මෙම ශේෂ්ත්‍ර යටතේ ගුරු උපදේශකවරුන්ගේ පොදු කාර්යභාරය යමනම එකමගින් දන්වලා තියෙනවා. ඒ වගේම කෙටියෙන් ආයතන සහ පරිපාලන කටයුතු අදාළ රාජකාරී, විශේෂ සංවර්ධනයට අදාළ රාජකාරී, ගුරු සුසද්ධියකරණයට අදාළ රාජකාරී, තක්සේරු කරන ඇගේම් කරන්නට අදාළ රාජකාරී. ප්‍රශ්නාංක 4 පිළිතුර ගුරු උපදේශකවරුන්ගේ ප්‍රධාන කාර්ය ඉගැන්වීම වන අතර කලාප හා කොට්ටාස අධීක්ෂණ කාර්ය සඳහා ඔවුන්ගේ සහය ලබා ගනී. ඊට අමතර කාර්යයක් ලෙස ගුරු පුහුණුව සඳහා සම්පත්දායකත්වය විශේෂයෙන්ම ගත්තොත් අධ්‍යාපන ප්‍රසංස්කරණවල සම්පත් දායකත්වය සැපයීමට ගුරු උපදේශකවරුන් යොදා ගැනීම ගන්නවා. ඒ වගේම ඇගේම හා තක්සේරු ක්‍රියාවලිය දැනුවත් කිරීම නියාමනය ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරු භවතුන්ට මතුවන ගැටලු ආදිය සඳහා මැදිහත් වීම සහ මඟ පෙන්වීම පාසල් නියාමන කටයුතු සඳහා දායක වීම සඳහා ගුරු උපදේශකවරුන්ගේ සේවය ලබා ගන්න අතර අධ්‍යාපන ප්‍රසංසන ක්‍රියාවලිය තුළදීද එම සේවය රාජකාරී කටයුත්තක් ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නාංක ආ ගුරු උපදේශ සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව ඒ පළාත සහ විෂය අනුව ඇමනුම දෙක මගින් දන්වා ඇත. දීර්ඝ ලැයිස්තුවක් තියෙනවා. 2 එතුම අහන්නේ රාජකාරී ආවරණය කිරීම සඳහා යොදා ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කාරණාවක් තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, දැනට ගුරු උපදේශක සේවයේ පවතින පුරප්පාඩු හේතු නැති වී තිබෙන මෙම සේවාවේ නිලධාරීන්ගේ දැඩි අවශ්‍යතාවයට පිළිමයක් ලෙස ගුරු උපදේශක සේවයට නව නිලධාරීන් බඳවා ගන්නා තෙක් දැනට පළාත් හා ජාතික පාසල් ගුරු සේවයේ නියුතු ඇමනුමේ සඳහා නිර්ණායක ආවරණය වන හා කලාප අධ්‍යක්ෂ වරුන්ගේ නිර්දේශය සහිත ගුරුවරුන් ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීමේ සුදුසුකම් මත රාජකාරී ආවරණය කිරීම සහ පත් කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස 2026/6/4 දින ඇතුළත ලිපිය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත යොමු කළා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මෙතෙන්දී දැනට ආවරණය කරමින් යම්කිසි පිරිසක් ඉන්නවා. එතෙන්දී රාජකාරී ආවරණය කරන ගුරු සේවය මගින් මේ ඊට අමතරව වැඩිමනත් ඒ සඳහා අවසර අනුමැතිය ඉල්ලීමක් කළා තියෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින්. ඊට අමතරව පවතින පුරප්පාඩු අතරින් 75% ප්‍රමාණයක් තනතුරු සංඛ්‍යාව 2000ක් පමණ බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා තියෙනවා. එතකොට එතෙන්ද එකඟතාව සලකා බලා ඒ සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්න පුළුවන් වෙයි. එකඟතාවක් ලැබුණොත් මේ අවුරුද්දේම අපිට විභාගේ පැවැත්වීමේ හැකියාවක් තියෙනවා. ඒ ඒ ඒ ඒ ඒ තනතුර සඳහා ප්‍රශ්නාංක ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායක පළවෙනි ප්‍රශ්නය, අපි දන්නවා ගුරු උපදේශක ධූරයේ ඉන්න කට්ටිය තමයි අධ්‍යාපන තාක්ෂණයේ ඉගෙන ගැනීම ක්‍රියාවලියේ සිදෙන සියලු වෙනස්වීමක්ම පන්ති කාමරේ උගන්වන ගුරුවරයා වෙත සම්ප්‍රේෂණය කරන්නේ. ඒ නිසා ඒ කාර්යභාරයේ වටිනාකම අපිට ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. මෑත කාලේ අවුරුදු ගණනාවක් එක දිගට බඳවාගෙන නැති වෙච්ච නිසා මම දන්න විදියට ගුරුසේයා මේ ගුරුපද සේවයේ අවශ්‍ය ප්‍රමාණයෙන් හතරෙන් එකක් විතර තමයි දැන් ඉන්නේ. මේකට විකල්පයක් විදිහට ගුරුසේවයේ පරිණත ශ්‍රේණිය නැත උසස් ඉහළ මට්ටමේ ඉන්න ගුරුවරුන්ගෙන් සම්පත්දායකින් බඳවා ගැනීම කරනවා. මම හොයලා බැලුවා එක්තරා කලාපයක එක්තරා විෂයකට 20 දෙනෙක් ඉල්ලුම් කළා 20 දෙනාම බඳවාගෙන තියෙනවා. අනේ එතනදී මේ බඳවා ගන්න අයගේ ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසතාවය නැත්නම් මේ ක්‍රමවේදය පිළිබඳ විශ්වාසතාවයක් නැතු වෙ යනවා. ඒ නිසා මෙන්න මේ සම්පත්දායකින් බඳවා ගන්නා නිර්ණායක සහ ඒ පිළිබඳ මේ සහ ඒ ගුණාත්මකභාව විශ්වාසතාවය තහවුරු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙනවාද?
ගරු නිජමාත්තුමා.
ගරු කතානායකතුමනි, ස්තුති ප්‍රශ්න සම්බන්ධයෙන් ඔව් මෙතන ගැටලුවක් තියෙනවා. මෙතෙන්දී අපි නිශ්චිතව කියන්න ඕනේ ගුරු උපදේශක සේවකයන් සේවාවක්. එතෙන්දී ඒ පුරපාඩුවක් තියෙනවා නම් වැඩ ආවරණය කිරීමට තමයි හැකියාව තියෙන්නේ. නමුත් පළාත් මට්ටමින් සහ කලාප මට්ටමින් ගුරු උපදේශක සේවය වැඩ ආවරණය කිරීමට නොවේ සම්පත් දායකයන් ලෙස පත් කිරීමක් කළා තියෙනවා. ඒක තමයි தত্ত্বය. ඒ නිසා තමයි මම කලින් සඳහන් කරපු මෙන්න මේ 26/6/4 දින ලිපිය මගින් රාජසභා කමිටු සභාවට යොමු කළා තියෙන්නේ නිශ්චිත ක්‍රමවේදයක් මගින් වැඩ බැලීම සඳහා. මේක తాවකාලිකයි, පත් කරගෙන තුරු. දැන් අපි පත් කිරීම සඳහා මම කිව්වා දැනට කර්මකාසය දෙපාර්තමේන්තුවේ යොමු කළා තියෙනවා කියලා. එතෙක් නිශ්චිත ක්‍රමවේදයක්. මෙතෙන්දී අර කියන දෙයට අමතරව සේවා ව්‍යවස්ථාට අදාළ කරුණු ගලපලා වැඩ ආවරණය කිරීමට අවශ්‍ය සුදුසුකම් සහිත පිරිස වැඩ ආවරණය කරයි. මෙතෙන්දී අර ගැටලුව ඇති නොවේ කියලා අපි හිතනවා. ඔව් ඔබතුමා කියන කාරණාව ඇත්ත. සමහර කලාපවල එහෙම පිරිසක් ඉන්නවා. ඒ පිරිසට දැන් පුළුවන් වැඩ ආවරණය කිරීම සඳහා අනුමැතිය ලබා ගන්න.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිළිවෙලක් තියෙනවා පාසල්වල බාහිර ඇගීම් ක්‍රමවේදයේ. බාහිර ඇගීම් කරන්න කලාප අධ්‍යාපන කාර්යාලය, කොට්ටාස අධ්‍යාපන කාර්යාලය වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එතන වලට යනවා. ඒ බාහිර ඇගීම් වලදී ඉගෙනුම් ගැනීම් ක්‍රියාවලිය පිළිබඳව සුවිශේෂ පුහුණුවක් සහිත පුද්ගලයන්ගෙන් තමයි පන්ති කාමරේ උගන්වන ගුරුවරයා ඇගීම කළ යුත්තේ. නමුත් අපි දැන් මේනකොට පද්ධතිය තියෙන භාවිතයක් තමයි මේ ගුරු උපදේශකවරුන් ගේ අඩුපාඩුව නිසා ඇතැම් අවස්ථාවල ඒ කොට්ටාසේ ඒ කලාපයේ ඉන්න විදුහල්පතිතුරුන්ගේ යම් පිරිසක් මේ බාහිර අධීක්ෂණ කාර්යාවලියට ක්‍රියාවලියට සහභාගී කරවා ගන්නවා. ඒ ඉස්කෝ තමන්ගේ පාසලේ ඇගේම් ක්‍රියාවලිය සංවිධානය කරගන්නේ කොහොමද කියන අත්දැකීමක් ලබා දීම සඳහා විදුහල්පතිවරයෙක් එතෙන්ට සම්බන්ධ කරත්තට කිසි වැරද්දක් නැහැ. එතකොට එයාට තියෙන්නේ තමන්ගේ පාසලේම ඇගීම් ක්‍රියාවලිය සකසා ගැනීම සඳහා යම් උපදේශයක් ආදර්ශයක් ලබා ගැනීම සඳහා වෙනත් ඉස්කෝලේක නිරීක්ෂණ මට්ටමේ සහභාගී වුණාට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඇතම් වෙලාවට මේ අය කියලා පන්ති කාමර අධීක්ෂණයට නැත්නම් විෂයානුබද්ධ අධීක්ෂණයකට ගියොත් ගැටලුවක් තියෙන විදුහල්පතිතුරුන්ට ඒ අදාළ විෂය සම්බන්ධව යම් පරිචයක් තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම තව ගැටලුවක් මතුවෙනවා. එවන කලාපකාරී කොට්ටාසකාරී විදුහල්පතිතුරු කීප දෙනෙක් සතියේට දවස් දෙකක් බාහිර අධීක්ෂණය සඳහා සම්පත්දායක විදියට වෙනත් ඉස්කෝලවලට යන්න වුණොත් ඒ තමන් කළමනාකරණය කරන ඉස්කෝලේ ඇති වෙන ගැටලු සම්බන්ධෙනුත් අපි ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ගැටලු සම්බන්ධයෙන් අපි තොරතුරු නිශ්චිතව සොයා බලන්නම්. අපිට දැනට තියෙන තොරතුරු වලට අනුව ගුරු උපදේශක සේවයට අදාළ කටයුතු සඳහා විදුහල්පති සේවයේ යොදා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති බව තමයි නිලධාරින් මහත්මතුන්ගේ මතය වෙන්නේ. නමුත් අපි නිශ්චිතව මේ කාරණාව සොයා බලන්නම්. අපි දන්නවා විදුහල්පති සේවයට නිශ්චිත කාර්යභාරයක් තියෙනවා පරිපාලනයට අදාළව. ඊට වැඩිමනත් යොදා ගැනීමක් සිද්ධ වෙනවා නම් ඒ පරිපාලන සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි සොයා බලලා කටයුතු කරන්න හැකියාව තියෙනවා. අපි ඒ ප්‍රශ්න සොයා බලන්න කටයුතු කරනවා. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 10, ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ආ එක වූ
ආදේක කොළඹ සිට නාවලපිටිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ ස්ථානක 36කට හානි සිදු වී ඇත. ආතුන හානි ඇසමෙන්තු කර ඇති ස්ථාන සංඛ්‍යා 36කි. ආහතර හානියට පත් ස්ථාන 136න් ස්ථාන 122ක දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කර ඇත. යථා තත්ත්වයට පත් කිරීම නැති ඉතිරි ස්ථාන 14න් එක් ස්ථානයක් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව සිදු කරනු ලබන අතර එක් ස්ථානයක් CECB මගින් සිදු කරනු ලබයි. ඉතිරි ස්ථාන 12 NBRI ආයතනය සමග එක්ව සැලසුම් සකස් කර අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. වි 2027 වර්ෂයේ මැද භාගය වන විට පිරිසකර කර අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙම වසර අවසාන වීමට ප්‍රථම රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය දාමට අවශ්‍ය පීවර ගනිමින් ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ගරු එමතුමා, මේ අපි සංචාරක සහ අනිකුත් සියලු ක්ෂේත්‍රයක ගත්තාම මොකද මේ නුවර ආර්ථික වශයෙන් නැතිලා තියෙන ප්‍රශ්නයට එක හේතුවක් තමයි මේ කෝච්චිය අද වෙනකොට නැති එක. මම දන්නවා ඔබතුමාලා මේකේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරී හැටියට යම් කාර්යභාරයක් කරනවා. හැබැයි ප්‍රශ්නය එමතුමනි, දැන් මාස 7ක් මේ වගේ කාලයක් ගිහිල්ලා මම දැක්ක අර ස්ථාන 6ක සමාජ මාධ්‍යවල ගියපු ඔබතුමාලා කට්ටිය වැඩ කරන එකේ එක එක ස්ථානයක් හදලා තමයි ඊළඟ තැනකට එන්නේ. හැබැයි එමතුමා වාසනාවකට එහෙමනම් අපි ওই වගේ දැන් 6ක් ඉතුරු වුණේ. වැරදිලා හරි දැන් 20ක් 30ක් එහෙම වුණා නම් එමතුමා අපේ ජීවිත කාලෙ ඉන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේ කැමතුමා මේ විදියටම ගියොත් මොකද සංචාරකයන්ගේ බකට් ලිස්ට් එකේ තියෙන එක තමයි ඔය LODC එක එහෙම. ඉතින් මේක මීට වැඩි එමතුමා එක්කෝ ඒ තැන්වලට ප්‍රවේශ වෙන විකල්ප ක්‍රමවේද හරි යොදාගෙන යම් කඩිනම් ක්‍රමවේදයක් තුළ මේක හදන්න වැඩපිළිවෙලක් සූදානම් කරන්න මහමාර්ග අමාත්‍යාංශයට ඇටියට ඔබතුමාලට පුළුවන්කම තියෙනවද? මොකද එහෙම නැති වුණොත් මහනුවර සංචාරකයන් එක්ක වෙන ප්‍රශ්නේ මීට වැඩි බරපතල තැනකට යනවා.
ගරු කතානායකතුමනි, තුමනි, ගරු මන්ත්‍රීතුමාගේ අතුරු ප්‍රශ්නයට පිළිතුර පාලනික කාරණේ තමයි ඒ දුම්රිය මාර්ග වලට අවශ්‍ය කරන ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය කරන බඩු භාණ්ඩ ගෙනියන්න පුළුවන්කම තිබෙන්නේ. ගරු කතානායකතුමනි, අපි මේ කතා කරන්නේ මේ මවුන්ටනියස් ඒරියා එකේ තිබෙන දුම්රිය මාර්ග පිළිබඳව. ඒවට ගෙනියන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් මමත් බැලුවා, ගිහිල්ලා පර්සනලි බලලා බැලුවා, නානුය අඹේවැල කොටසේ විශාල සුරක්ෂිත කැලයක් තිබෙන්නේ. එකම ඇක්සස් රෝඩ් එක තියෙන්නේ කෝච්චි පාරම විතරයි. ඒ නිසා අපි ඒ අරෙන්න අපිට සමහරතෙන් කැලෑ කපාගෙන යන්න බෑ. අතිවිශාල කඳු පද්ධති මැද්දේ තිබෙන්නේ. ඒකට ඒ නිසා ඇත්තටම උත්තරයක් නැහැ. ඒක එක. දෙක තමයි අපිට කෙසේ හෝ හදන්න බෑ අනුරාධ මන්ත්‍රීතුමා හැමතැනම. අපි සාමාන්‍ය RDA අපි ඇත්තටම ජනවාරි මාසෙදී පිහිටෙව්වා දිත්තවලින් පස්සේ ඔප්ස් රූම් එකක්. ඒ ඔප්ස් රූම් එකේ දුම්රිය RDA සර්වේස් ඩිපාර්ට්මන්ට් සහ NBRO එකට වැඩ කරනවා දැන් මාස 4ක්. අපි එහෙම තමයි මේ හිතා ගන්න බැරි තරම් විශාල පැකේජස් ප්‍රමාණයක් දීලා තිබෙන්නේ කන්ස්ට්‍රක්ෂන්ස්. නමුත් සමහර තැන් තියෙන බොතුමාගේ දිස්ත්‍රික්කේ ඉතාම බරපතල ණයත් ගියපු තැන් ඒවා NBRO එකට පමණමයි ගරු කතානායකතුමනි ඒ ඉංජිනේරින් ඩිසයින් සහ ගොඩනැගීම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ මේ ප්‍රශ්න දෙකම බලපාලා තිබෙනවා. NBRO එක හැම ඉඩමක්ම තක්සේරු කරන අතරේ මේක කරන්නේ. මේ ප්‍රශ්න දෙකම බලපාලා තියෙනවා. නමුත් අපි සමහර ස්ථානවලදී මේකම කියකී නැතුව ගම්මුන්ගේ උදව්වෙන් අතුරු මාර්ග හදාගෙන ගිහිල්ලා අපි කෝච්චි පාර හදන්න ප්‍රවේශ මාර්ග මෙටීරියල් සප්ලයි එකට සර්විස් ලේන් හදන් තිබෙනවා. ඒ වගේම ඒකෙම එක උත්සාහයක් තමයි අපි එන්ජින් එක ගෙනාවේ ගරු මන්ත්‍රීතුමා නුවර ස්ටේෂන් එක ඉඳලා පාරෙන්. ඉතින් මේ ඔක්කොම එෆර්ට්ස් දාන්නේ සාමාන්‍ය නෝමල් ක්‍රමයට හැදුනනම් ඔබතුමා කියනක හරි ජීවිත කාලේ කොහොම වෙතත් ඔබතුමා ගොඩක් කාලයක් තව ජීවත් වෙන්න ඕනේ. නමුත් මං කියන්නේ මේ කොමත් එක සැලකිතු කාලයක් යනවා. දැන් මට සරලව තේරෙනවා තේරුමක් ඇතුව කියනවනම් මට කියන්න පුළුවන්කම තියෙන්නේ අපි සියලුම දුම්රිය මාර්ග අපි විශ්වාස කරනවා වත්තේගම මාතලේ කොටස හැරුණාම අනිත් සියලුම කොටස් අපි විශ්වාස කරනවා අපිට මේ වසර අග නැත්නම් ලබන වසරේ ජනවාරි පෙබරවාරි වෙනකොට හදන්න පුළුවන් වෙයි කියලා. වත්තේගම සිට මාතලේ කොටස පමණක් අපිට තව මාස 6ක් වගේ කාලයක් යන්න පුළුවන්. ඒ නිසා අපේ මට පැහැදිලි කාන් තියෙන එක තමයි මේ අවස්ථාව.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් 2023 වර්ෂයේදී ජපාන් එක තිබිච්ච LRT එක නැවත ක්‍රියාත්මක වීමත් එක්ක BYD එකත් එක්ක කරගෙන ආපු සැහැල්ලු දුම්රිය ධාවනය වන වැඩපිළිවෙල අපි අරගෙන ගියා මහනුවරට. ඒකල එමතුමා මහනුවර තියෙන ප්‍රධාන නගර ටික ඇතුල් වෙන නගර තියෙන්නේ හතරයි. ඒ කියන්නේ ගන්නෝරුව සහ පල්ලේකැලේ කටුගස්සොට සහ තවත් එක නගරයක්. එතකොට මේ නගර හතර සම්බන්ධ කරලා BYD එක හරහා ඒ මොනෝරේල් එක කරන්න සැලසුම් ටික හැදුවා. එතකොට මහමාර්ග අමාත්‍යාංශයේ ඒ සියලු සැලසුම් ටික තියෙනවා. ඒ කණ්ඩායම ඇවිල්ලා පළවෙනි කිලෝමීටරේ BYD එක ආයෝජනය කළා කරන්නත් අමතුමා ඒ වෙලාවේ එකගතාවේ දුන්නා. මම පළවෙනි බජට් මීටින් එකේදී අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා නුවර නිසා එතුමට ඒක අරගෙන කරන්න ඒක කරොත් මුළු මහ නුවරක් වෙනස් කරන්න පුළුවන් ව්‍යාපෘතියක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. අද වෙනකොට ගරු අමාත්‍යතුමා දැනගන්න කැමතියි දැන් මේ 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 දුම්රිය මේ ප්‍රශ්නෙත් අපිට තියෙනවා නම් අඩුම ගානේ නගරයට සහ ඒ ඒ ඒ සර්කියුලර් රෝඩ් එකක් හැටියට ඒ කියන්නේ වාහනේවලදී සර්කියුලර් රෝඩ් එකක් හැටියට මේ මොනෝරේල් එක ප්‍රධාන නගර සහ සම්බන්ධ කරපු මොනෝරේල් එකක් හැටියට තමයි සැලසුම් කරේ. ඉතින් මේක හරි තිබුණා නම් මහනුවර දිස්ත්‍රික්කයේ තදබදයේ සහ ඒ සියලු කාරණාවලට යම් විසඳුමක් බවට පත් වෙනවා. ඒ නිසා දැනගන්න කැමති අද අවුරුද්දයි මාස 9යි දින 14ක් වෙනකොට දින 15ක් 16ක් වෙනකොට කොතනද මේ ව්‍යාපෘතිය තියෙන්නේ කියලා ගරු අමාත්‍යතුමා.
ගරු අමාත්‍යතුමා.
කතානායකතුමනි ඇත්තටම සවිස්තරාත්මක පිළිතුරක් මට ලබා දිය හැකි. නමුත් වෙලාව සම්බන්ධ මං සැලකිලිමත් වෙනු නිසා පුළුවන් තරම් ටෙලිග්‍රෑම් සිස්ටම් එකට කියන්නම්. පළණේ දේ තමයි අපි දැනට මේ කන්සිඩර් කරලා නැහැ ඔය යෝජනාව. දැනට අපි මහනුවරට අදාළව ගත්තොත් ඔබතුමා දන්නවා අපි ගලගෙදරට එක්ස්ප්‍රෙස් වේ එක හදලව හදන ගමන්ම අපි ඒක ගන්නෝරුවට යම්කිසි මොහොතක කනෙක් කිරීම බලාපොරොත්තු වෙන තමයි අපි එක්ස්ටෙන්ෂන් එක තියන්නේ. ගන්නෝරුව ඉවර කරන්නේ ගලගෙදර ඉවර කරන්නේ ගන්නෝරුව හදන්න යම්කිසි කාලයක බලාගෙන. දෙක අපි ඔබතුමාගේ ගලගෙදර කටුගස්සට සෙක්ටර් එක අපි පාර පළල් කරනවා. ඊට පස්සේ ඔබතුමාගේ අර පේරාදෙණිය පාලම ළඟ තියෙන එතන 2 ෆ්ලයිඕවර්ස් දෙකක් අපි හදනවා. ඊට පස්සේ ඊට එහා ඔබතුමා උමගේ නම මොකද්ද මහයියාවද? මහයියා උමග අපි මේ අවුරුද්දාග ඉවර කරනවා. ඊට පස්සේ විද්‍යංග පාලම මාවත මං හිතන්නේ දැනට හදලා අවසන් හෝ ඇදීගෙන යනවා. ඉතින් ඒක නිසා ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ගරු මන්ත්‍රීතුමා මේ වසර අවසන් වෙන්න පෙර පේරාදෙණිය පාලම පරණ පාලම අලුත් වැඩියා කරලා ඒවයි කෝච්චි යන්න පුළුවන් විදියට මේව කරන්න. ඔයක තමයි මම මේක කිව්වේ LRT කියලා කියන්නේ අධික වියදමක් යන ඒකේ තියෙන ප්‍රයෝජනය ගත්තට පස්සේ ඒක ලස්සන දෙයක් තමයි. නමුත් ඒකේ තියෙන ප්‍රයෝජනය ප්‍රවාහණය කළ හැකි මගින් සංඛ්‍යාව ගත්තට පස්සේ කරු මන්ත්‍රීතුමා ඒක සම්බන්ධව
ගරු ඔබතුමාගේ ප්‍රශ්නෙත් අවසන් ගරු මන්ත්‍රීතුමා.
ගරු එවන එකක් හැටියට නෙවෙයි එන්නේ. ඉතින් ඒ මුදල් ටිකක් ගත්තනම් මේක ප්‍රායෝගික වෙනවා. ටිකට් එක ප්‍රයිස් එක.
ඒ ඇත්තටම ගරු මන්ත්‍රීතුමා මේ කොළඹ තියෙන LRT ඔක්කොම ගැන බලලා තියෙනවා. මට කියන්න තියෙන්නේ ඒවා ටිකක් අර ෆැන්සි වුණාට ඒවට දරන්න වෙන වියදමයි අපේ තියෙන ප්‍රයොරිටීස් බැලුවට පස්සේ අපි හිතනවා දැනට LRT වලට වඩා අපිට විශාල සෙනගක් ප්‍රවාහනය කරන්න පුළුවන් පහසුකම් සහිත ක්‍රමය. මම ඒ නිසා තමයි කැන්ඩි KMT එකත් එක්ක තියෙන විශාල ප්‍රවාහන සලස්ම ගැන කිව්වේ. අපි මෙත්‍රබස් උත්සවතුමාලගේ නගරට ලබා දෙනවා. බොහොම ස්තුතියි කතානායක.
දෙවෙනි වටේ ප්‍රශ්න අංක 1 ගරු ආචාර්ය නන්දන මිල්ලගල මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ගරු ආචාර්ය නන්දන මිල්ලගල මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායක.
ප්‍රශ්න අංක 2 ගරු ඉම්රාන් මහරුප් මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු ගායන්ත කරුණාරත්න
මන්ත්‍රීතුමනි, ඉම්රාන් මහරුප් මන්ත්‍රීතුමා වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා,
සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් දේශීය නීතිමය වගකීම් මෙන්ම ජාත්‍යන්තර බැඳීම් රැසක් වෙනුවෙන් වගකීමට බැඳී සිටිනවා. එහෙත් රටේ ළමා ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් පවතින බරපතල අකාර්යක්ෂමතා, නොවිසඳුණු පැමිණිලි සහ ප්‍රමාද වූ අධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස බලපෑමට ලක්වී ඇති බව පෙනී යනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥාප්තිය තනි නීතියක් හැටියට ගෙන එන්නට තවමත් අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම බාල වයස්කාර යුක්තිය ලබා දීමේ සංශෝධන පනත ජුවනයිල් ජස්ටිස් අමෙන්ඩ්මන්ට් ඇක්ට් එකත් ක්‍රියාවට නංවන්නට අපොහොසත් වෙලා තිබෙනවා. ළමුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන්නට අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. 2015-1 සිට 2026-6-30 කාල පරිච්ඡේදය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති මුළු ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව ඉන් විමර්ශන අවසන් කළ නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කළ සහ තවමත් නොවිසඳී පවතින පැමිණිලි සංඛ්‍යාව වෙන්වෙන්ව කීයද? 2026 ජූනි 30 දින වන විට මහාධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු මුළු සංඛ්‍යාව කොපමණද? එම නඩු අතරින් පහුගිය වසර 5 තුළ අධිචෝදනා ගොනු කළ නඩු සංඛ්‍යාව වසර 5 10 අතර කාලය තුළ අධිචෝදනා ගොනු කළ නඩු සංඛ්‍යාව සහ වසර 10ට පෙර අධිචෝදනා ගොනු කළ නඩු සංඛ්‍යාව වෙන වෙනම කීයද? එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා රජය ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග මොනවාද? එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කවදාද? දැනට මහාධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව කොපමණද? එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අමාත්‍යංශය අදාළ ආයතන සමග ක්‍රියාත්මක කරන විශේෂිත වූ වැඩපිළිවෙල කුමක්ද? වර්තමාන ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ පොරොන්දු වූ පරිදි ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයේදී ටුෂ් වික්‍රමනායක මැතිනිය ඉදිරිපත් කරපු ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව විශේෂයෙන්ම කල්ගත වූ නඩු ඉක්මන් කරවීම පිළිබඳව විශේෂ විමර්ශන ඒකකයක්, ජනාධිපති දරුවන් වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක්, ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරී සහ පොලිසිය අතර තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඉවත් කොට ළමා ආරක්ෂණ අධිකාරියේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම මේ යනාදී වශයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ පොරොන්දු වූ පරිදි කල්ගත වූ ළමා අපයෝජන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් පිහිටුවන්නේද? එසේනම් එය ස්ථාපිත කරන්නේ කවදාද? ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනතේ විධිවිධාන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර එම අධිකාරිය ස්වාධීන කාර්යක්ෂම සහ වග විය හැකි ආයතනයක් බවට පත් කරන්නට රජය ගන්නා පියවර කවරේද? 2025-2029 කාලවකවානු තුළ ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ කමිටුව පත්කර එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ කවදාද? දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අහෝසි කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සභාවට ඉදිරිපත් කර බලාත්මක කරන්නේ කවදාද? එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලබා දී ඇති බැඳීම් ඉටු කරන්නේ කෙසේද? දැනට පවතින ළමා ආරක්ෂණ තත්ත්වය ජාතික ළමා ආරක්ෂණ අර්බුදයක් ලෙස රජය පිළිගන්නේද? එසේනම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වෙන් වහාම අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණයේ සහිත ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කරන්නේ කවදාද? ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේ හැන්සාඩ් ගත කරනවා ළමා වින්දිතින් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ ඒ 46,000ක් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ මහජන පෙත්සමක් තිබෙනවා. විපක්ෂයේ අපි බොහෝ දෙනා එකට අත්සන් කරා. අපි ආරාධනා කරනවා ගරු සභානායකතුමාටත් මේක ભેදයක් නැතුව මුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ආණ්ඩු පාර්ශ්වයාටත් මේක අත්සන් කිරීමේ අවස්ථාව සලසා දෙන්නට පහසුකම් සපයන්නේ කියලා මහලේකම්තුමියටත් ඉල්ලීමක් කරනවා. මේක ඉතාමත්ම වැදගත් කාර්යයක්. ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරන පෙත්සමත් ඒ අත්සන් කරන්නට කරුණා කරලා පක්ෂ විපක්ෂ බේදෙන් තොරව ඉදිරිපත් වෙන්නේ කියලා යෝජනා කරමින් ගරු අමාත්‍යතුමියගෙන් ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට
ගරු අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
ගරු වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා.
Thank you, Bomaswati, Deputy Speaker. கௌரவ பாராளுமன்ற இலையில் கட்டளை சட்டம் 22-ன் அடிப்படையில் கட்சி தலைவரனால் மினிஸ்டர் ஆஃப் ஹெல்த் அண்ட் மாஸ் மீடியா டாக்டர் நலிந்தர் ஜே.
சத்தமா கேளுங்க, பாயிண்ட்
போடுறேன்.
பாராளுமன்றத்திலே உடை அணிதல் தொடர்பாக சம்பிரதாயங்கள் இருக்கின்றன. அந்த சம்பிரதாயங்களை மீறும் வகையிலே கௌரவ பாராளுமன்ற உறுப்பினர் ராமநாதன் அர்ச்சுனா அவர்கள் இன்றைய தினம் உடை அணிந்து வந்திருக்கின்றார். அது தொடர்பான விபரத்தினை தங்களிடம் கோருகின்றேன்.
ඒක අවශ්‍යතාව වෙන්නේ ගරු මන්ත්‍රීතුම ඔබතුම ඇඳන ඇවිල්ලා තියෙන්නේ
මේ කතානායකතුම මේ ගලවල පෙන්නට මේ බර්ස්ටියක් අදගෙන ඉන්නවා, ෆුල් ෂූට් එක අදගෙන ඉන්නවා.
ගරු ඔබතුමා මේ 27-2 ඉදිරිපත් කරන්න.
මේ ලෙඩනම් මේ බෙහෙත් ගන්න පුළුවන් සභාවතුමා හවසාවුත් මම
27-2 කරලා
දෙන්න.
27-2 ඉදිරිපත්
කරන්න. Sorry sir. இலங்கையிலே சிறைச்சாலை என்பது நரகத்தில் ஒரு பகுதியாகவே கருதப்படுகின்ற, அதாவது அடிப்படைவாதிகள் இதுவும் மற்ற ஒரு மிகவும் மோசமான கட்டமைப்பாகவே இந்த சிறைச்சாலைகள் கடந்த அரசாங்கத்தினாலும் அதே நேரம் தங்களது அரசாங்கத்தினாலும் நடாத்தி வரப்படுகின்ற இந்த சிறைச்சாலைக்குள் இதுவரை நிரூபிக்கப்படாத குற்றச்சாட்டுகளுக்காக 23 நாட்கள் நான் சிறைவாசம் இருந்திருக்கிறேன். அதிலும் மன்னார் வைத்தியசாலையில் உயிரிழந்த ஒருவருக்கு நீதி கேட்பதற்காக மன்னார் வைத்தியசாலைக்கு ஒரு வைத்தியராக சென்றதற்காக 5 நாட்களும், சாவகச்சேரி ஆதார வைத்தியசாலையில் நடந்த ஊழல் தொடர்பாக வைத்திய அதிகாரிகள் சங்கம் எனக்கு எதிராக வைத்தியசாலையில் நடந்த ஊழல் தொடர்பாக சாவகச்சேரி நீதிமன்றத்தில் தொடர்ந்த பொய்யான வழக்குகளால் 14 நாட்களும் அரசாங்க பாராளுமன்ற உறுப்பினருக்குரிய பாதுகாப்பினை தர மறுத்ததால் என்னை நாங்கள் அரசாங்கம் தந்த கைத்துப்பாக்கியால் தற்பாதுகாத்துக் கொள்ள முயற்சித்த போது 4 நாட்களும் இலங்கையில் இருக்கின்ற வவுனியா ஜாழ்ப்பாணம் போன்ற சிறைகளிலே இருந்திருக்கிறேன். இந்த சிறைச்சாலைகளை ஒரு பாராளுமன்ற உறுப்பினராக பார்க்க வேண்டிய நான் இந்த நாட்டிலே இருக்கின்ற நீதித்துறைகளின் ஓட்டைகள் காரணமாக குற்றஞ்சாட்டப்பட்ட ஆனால் நிரூபிக்கப்படாத குற்றவாளியாக இன்று வரை இருக்கிறேன். நேரடியாக என் கண்களால் இந்த சிறைச்சாலைகளை பார்க்க முடிந்தது என்னை பொறுத்தவரைக்கும் நான் செய்த மிகப்பெரிய பாக்கியமாகவே இந்த பாக்கியம். ஆகவே இந்த சிறைச்சாலையில் நடக்கின்ற விடயங்களை கேட்பதற்குரிய சகல தகுதிகளும் எனக்கு இருக்கிறது. இந்த சிறைச்சாலைகளில் அடைக்கப்படுகின்ற குற்றஞ்சாட்டப்பட்ட குற்றம் நிரூபிக்கப்பட்ட குற்றவாளிகள் அனைவரும் ஒரு மனிதர்கள் என்ற வாசகத்தை நான் அந்த சிறைச்சாலைகள் சுவர்களில் எழுதப்பட்டிருப்பதை அடிக்கடி வாசிக்கிறேன். ஆனால் உள்ளே நடப்பதோ வேறு. ஆகையால் பொறுப்புக்குரிய சுகாதார அமைச்சர் என்ற அடிப்படையில் இந்த கேள்விகளுக்குரிய பதில்களை தாங்கள் தருவீர்கள் என்ற நம்பிக்கை எனக்கு இருக்கிறது. ஒன்று, இலங்கையின் வடக்கு மாகாணத்தில் இருக்கின்ற வவுனியா சிறைச்சாலையில் நிரந்தரமாக ஒரு வைத்தியர் நியமிக்கப்பட்டிருக்கிறாரா? ஆம் எனில் அவருடைய பெயர் என்ன? இரண்டாவது கேள்வி, அதேபோல் ஜாழ்ப்பாணம் சிறைச்சாலையில் ஒரு வைத்தியர் ஒருவர் கடமையில் இருக்கிறாரா? அவருடைய பெயர் என்ன? மூன்றாவது கேள்வி, ஜாழ்ப்பாணம் மற்றும் வவுனியா சிறைகளில் 2024 ஆம் ஆண்டு 2025 ஆம் ஆண்டு நிரந்தர வைத்தியர் ஒருவர் நியமிக்கப்பட்டிருந்தாரா? ஆம் எனில் அவர்களுடைய பெயர் என்ன? நான்காவது கேள்வி, ஜாழ்ப்பாணம் மற்றும் வவுனியா சிறைச்சாலைகளை இதுவரை தங்களுடைய கபினட் அமைச்சர்கள் யாராவது சென்று பார்த்து இருக்கிறார்களா? ஆமெனில் எப்போது? ஐந்தாவது கேள்வி, ஒரு சிறைச்சாலை ஒன்றில் இருக்கின்ற வைத்தியர் ஒருவர் கடமை செய்கின்ற நேரம் என்ன? சிறைச்சாலையிலே இருக்க வேண்டிய நேரம் என்ன? ஆறாவது கேள்வி, ஒன்கோல் வைத்தியராக அவரால் வீடுகளில் இருந்து தொலைபேசி மூலம் மருத்துவம் பார்க்க முடியுமா? அதற்குரிய சட்ட வரைகள் இருக்கிறதா? அவை என்ன? ஒரு சிறைச்சாலை ஒன்றில் ஒரு கைதி ஒருவருக்கு ஆஸ்துமா நோயினால் அல்லது ஹார்ட் அட்டாக் நிலையினால் மருத்துவ அவசர நிலை ஏற்பட்டால் அந்த நிலையில் மருத்துவ உதவி வழங்குவதற்கு அந்த சிறைச்சாலையில் இரவு நேரத்தில் மருத்துவர்கள் இருக்கிறார்களா? எட்டாவது கேள்வி, 2026 ஆம் ஆண்டு செப்டம்பர் 26 இருந்து அக்டோபர் 9 வரை நான் சிறைச்சாலைகளில் இருந்த நாட்களில் ஜாழ்ப்பாண சிறைச்சாலைக்குள்ளேயே மரணித்த கைதிகள் எத்தனை பேர்? கௌரவ சபாநாயகர்களே, 3 கைதிகள் எனக்கு முன்னாலே இறந்திருக்கிறார்கள். அவர்களுடைய பெயர் என்ன, அவர்கள் எவ்வாறு மரணித்தார்கள், போஸ்ட்மார்ட்டம் செய்யப்பட்டதா? ஒன்பதாவது கேள்வி, இனிவரும் காலங்களில் சிறைச்சாலை மருத்துவ வசதிகளை மேம்படுத்துவதற்காக தங்களால் ஒரு குழு ஒன்றினை அமைத்து சிறைச்சாலை கைதிகளின் அடிப்படை உரிமைகளை பாதுகாக்க முடியுமா? கௌரவ சபாநாயகர் அவர்களே, எனக்கு ஒரு நிமிடம் தாருங்கள், என்னுடைய எட்டு நிமிடம் இருக்கிறது. இந்த சிறைச்சாலைகளிலே பனடோல் என்ற மருந்தை தவிர வேறு எந்த மருந்தும் இல்ல. கௌரவ சபாநாயகர் அவர்களே, என்ன வருத்தம் சொன்னாலும் பனடோல் மட்டும்தான் வழங்கப்படுகிறது. ஆகவே குறைந்தது சிறைச்சாலைகள்ல ஒரு வைத்தியர் காலம் எட்டு மணியில இருந்து ஐந்து மணி மட்டுமாவது இருக்கணும். கௌரவ சபாநாயகர் அவர்களே, அதே நேரத்தில் பின்னேரத்தில் சபாநாயகர் அவர்களே, உன்கோள்ல டாக்டர்ஸ் இல்ல, அப்ப அங்க இருக்கிற நர்சிங் ஸ்டாஃப் தான் அந்த பேஷண்ட பாக்குறாங்க. ஹார்ட் அட்டாக் வந்தா கூட பொய்யான அடிக்கிற ஆளுக்கு உண்மையான ஹார்ட் அட்டாக்கையும் அடையாளம் காண இல்லாது.
அப்படி
குறைந்தது ஒரு வைத்தியர் ஒன்கோள்ளையாவது இருக்கணும் என்று நான் ஆசைப்படுறேன்.
நன்றி.
கதாநாயகத்துமணி, பலவின் பிரச்சனை சந்தா உத்தரைய ஸ்ரீலங்கா உத்தரப் பலாத்தே வவுனியாவ பந்தநாகாரே துல வைத்தியரேகு இன்னவா. ஓகே, நம்ம வைத்திய பி ரூபசிங்க மகதா. இவகேம யாப்பனே பந்தநாகாரே வைத்தியரேக்கு சிட்டினோ அது கிழஹான ஓ ஓகே நம்ம வைத்திய கோபி கிருஷ்ணன் மகதா. இட் பாஸ்ஸே துங்கனி பிரச்சனைட உத்தரே ஓ வவுனியாவ பி ரூபசிங்க மகதா. 2024 டிசம்பர் சிட மே தக்வா இன்னவா. யாப்பனே வைத்திய உமா சுனன் மகதா 2024 ஜனவரி சிட 2024 பிப்ரவரி தக்வா. வைத்திய கமல்நாதன் மகதா 2024 பிப்ரவரி சிட 2025 டிசம்பர் தக்வா. வைத்திய கே கோபி கிருஷ்ணன் மகதா 2025 டிசம்பர் சிட மே தக்வா. இட்டு பாஸ்ஸே யாப்பனேசா வவுனியா பந்தநாகாரம் நிரம்பீம் சந்தா கேபினட் அமைச்சரும் கிசுவேக்கு மெத்தேக் கோஸ் திபேது கீழஹனவா. ஏ சந்தா அப்படி பந்தநாகார டிபார்ட்மெண்ட் விமசீமா கல்ல தீனோ ஏ சந்தா பிலித்துரு மெத்தேக் லபி நக ஏகலபுனு வஹாம ஏ பிலிபந்த பிலித்துரு லபாதென்னாம். பந்தநாகாரக சேவகன வைத்தியருக்கு உங்கே ராஜகாரி விழாவ குமத்த கியனக சக உ பந்தநாகாரைய துல ரெந்தி சிட்டியது கால சீமா வஹனவா. எத்தம் பந்தநாகார ரோஹால் துற வைத்தியவரும் தெக்கத் துணத் அத்திர சங்கியாவா சேவகனும் லபனவா. ஏவகேம சமஹர பந்தநாகாரவல இட்டு வட வெடி பிரமாணியக் தீனோ பிரதான பந்தநாகாரவல எஹிதி சேவா முறக்கிரமேட தமாய் ராஜகாரி சிதுகரான்னே. நமுத் எக் வைத்தியவரே பமனக் சேவகன பந்தநாகார தீனவா பந்தநாகார ரோஹால். ஏ ரோஹால் வல சாமானிய விழாவ பயக் வேணவா. ஏ வகைம அமத்தர ராஜகாரி விழாவன் கிரியாத்மக வேணவா. ஏ வகைம ஒன்கோல் ராஜகாரி ராஜகாரிய பய விசியாத்திர புலாம கிரியாத்மக வேணவா. இட் பாஸ் எமத்தும் மத ராஜகாரி கரண ஒன்கோல் கரண வைத்தியருக்கு லெச நிவசே சிட துரகத்தின மகிம் வைத்திய பிரதிகால் லபாதீமட்ட ஹெக்கியாவத் தீனவாத கீழஹனவா. வைத்தியரே ரோஹலே ரெந்தி நொசிட்டின அவஸ்தாவல ஹெக்கியாவ திபெனவா துரகாத்தன மகின் உபதேச தின்ன. நமுத் ஏ வைத்தியரையா சாதாரண காலையாக துல பெமின நவத்த பெமின ஏ பிலிபந்த ஊ யம் தீர்ணா கண்ண புல்வாங். வைத்தியரையா பெமினின விழாவசா ரோகியாகே தத்துவய சலக்கல வல்லா எத்தனதி ஏ பாலனாதிகாரியட தீர்ணா கண்ண புல்வாங். லங்கம தீன ரோஹல வெத்த ஏ சிறக்கருவா ரகின அனவாத கீன காரணய. இவகையும் பந்தநாகார துளசி இன்ன ஹத்தின் பிரச்சனை பந்தநாகார துண்ண சிறகருவன்ஹன்ற எதுமஹோ ஹார்ட் அட்டாக் வகை தத்துவக் அத்திவுஹோ தேவஸ்தாவதி வைத்தியாதார செப்பியும் சந்தா ராத்திரி காலேதியும் பந்தநாக துண்ண வைத்தியரும் சிட்டியது கியனேக. அதால ஹதிசி ரோகி தத்துவம் நெத்திவன அவஸ்தாவை பந்தநாகார துள வைத்தியரை சிட்டி ஹோ தொகு விசின் அவசபதிகால் லபாதேனவா. அது மங்க இதுகட்டம எம நெத்தி அவஸ்தாவக்குனோத்தையும் ஒகுகின் துரகத்தன மார்கின் உபதேச லபாகான புல்வாங். ஒகு என விழாவசாக ரோகியா பாத்தில தீன் தத்யாத்தர லோக்கு பிரச்சனையாக தீனால் லங்கம தீன ரோஹால வைத்த ரோகியா ரெகினியாயமட்ட உபதேச தீல தீனோ. இவகைம 2025 செப்டம்பர் மாச சீட்டு ஒக்டோபர் மாச நமயனி தின தக்வா காலியத்துல யாப்பனை பந்தநாகாரி துளதி மியகிய சிறக்கருவான் சங்கியாவ கொக்மனது கீழஹானவா. 2025 ஒக்டோபர் மாச 26 சீட்டு ஒக்டோபர் மாச செப்டம்பர் மாச 26 தின சீட்டு ஒக்டோபர் மாச நமயனி தின தக்வா யாப்பனை பந்தநாகாரி துள சிறக்கருமான கிசுவாக் நொமெத்தி பௌத்தமாய் வார்த்தாக்கல்ல தீன்னே. நமய இதிரேதி பந்தநாகார வைத்திய பாசுகாம் நங்கி சந்தா ஒபிசிங் கமிட்டு அப்பாத்கர பந்தநாகார சிறுகங்கை மூலிக ஐதிவாசம் ஆரக்ஷா கிரீமன கட்டித்துக்கிறான்னு புல்வாந்து கீழ ஆனவா. இவகே
මන්දාගාර රෝහලේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි ක්‍රියාමාර්ග ගොඩක් අරන් තිනවා. ඒ සඳහා වූ වෙනම අපිට අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. ඔහු මගින් අපි ඊයේ දිනේදීත් බන්ධනාගාර රෝහල් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ වගේම රෝහල් බන්ධනාගාර රෝහල් තුර දැන්ට අපේ භාවිතාගෙන හැම රෝහලකම ඒ රෝහලට අවශ්‍ය තත්ත්වයේ ඖෂධ හිඟයකින් තොරව තියෙනවා. පෙන්ඩෝල් විතරක් තියෙනවා කියන එක අපි පිළිගන්නේ. අපි දැක්ක මීගම් බන්ධනාගාරයේ සිටකරුවන් විසින් ඒ අපේ රෝහලේ මේ ඖෂධ ගබඩාව කඩලා දාලා තියුණා. එතකොට එතනත් ඖෂධ විශාල ප්‍රමාණයක් තියුණා. ඒ කියන්නේ බන්ධනාගාර ඒ බන්ධනාගාරවල රෝහලේ තත්ත්වය මත තිබිය යුතු අවශ්‍ය සියලුම බෙහෙත් බන්ධනාගාරවලට අපි සලසලා තියෙනවා. ඒ වගේම අපි දැනට ක්‍රියා කරගෙන යනවා විශේෂයෙන්ම ජාතික රෝහලේ වගේ සිරකරුවන් සඳහා වූ වෙනම වාට්ටුවක් සකසන්න තියෙන අවශ්‍යතාව පිළිබඳ, මොකද රෝගීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම ඔබ දන්නවා පහුගිය කාලය තුල හොඳින් එළියේ ඉන්න හැම කෙනෙම ලෙඩ වෙන්නේ බන්ධනාගාරට ගියාම. ඒක නිසා බන්ධනාගාර සේවකයන් සෑහෙන ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා මේ සිරකරුවන් රෝහල් කරා රැගෙන යාමට. මොකද ඔවුන්ගේ ඔක්කොම මෙඩිකල් චෙකප් දාන්නේ, ඔක්කොම රෝගීන් තත්ත්වයන් නැති වෙන්නේ, බයිපාස් කරන්නේ, ස්ටෙන්ට් දාන්නේ, ඔක්කොම කරන්නේ වරදකට අහු වුණාට පස්සේ. ඒක නිසා ඉතින් මේ ඒක නිකන් මෙඩිකල් චෙකප් කරන අවස්ථාව බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා සෑහෙන සිරකරුවන් ප්‍රමාණයක් අපේ සාමාන්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රතිකාර ගන්නවා.
ගරු අර්ජුන මන්ත්‍රීතුමා, any clarification about answer?
සර් මේ පොඩි පැහැදිලි මම තමිල් වලින් ආනම් එනඩාල් කෞරව සභානාරවරලේ நான் வவுனியா ஜாழ்பாண சிறச்சாலையில சொல்ற மாதிரி ஒரு வைத்தியசாலை இருக்கிறது, வைத்தியர் ஒரு ரூம் ஒன்று இருக்கிறது, அங்க வைத்தியர் வருகிறவர், அங்க ஒரு நர்ஸ் ஒருவர் இருக்கிறார், அதை நான் ஏற்றுக்கொள்கிறேன். வவுனியா சிறச்சாலைன்றது சிறச்சாலை இல்ல, அது ஒரு டிடென்ஷன் கேம்ப். விடுதலை புலிகள் இருந்த காலத்திலே சந்தேக நபர்களை கொண்டு வந்து அடைக்கிற இடமாக தான் வவுனியா சிறச்சாலை இருந்தது. அது ஒரு சிறச்சாலையே இல்ல. கௌரவ சபாநாயகர்களே, எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களே, ஒரு தடவை வன்னி எங்கட ஜெகதீஸ்வரனா ஜெகதீஸ்வரன் ஒரு தடவை அது போய் பார்க்கணும் என்றால் அது ஒரு டிடென்ஷன் கேம்ப். அங்க திறந்த வழியில தான் வெளியில நித்திரவுள்றார்கள், அதாவது வந்து நிலத்தில தான் இருக்கிறார்கள். அங்க ஒருவருக்கு நெஞ்சு நோவு தண்டா பனடோல் தான் கொடுப்பார்கள். நான் என்ன கேட்கிறேன்டால், வவுனியா சிறைச்சாலைய ஒரு தடவை இவர்கள் இருக்கிற மூன்று பாராளுமன்ற உறுப்பினர்ல ஒருத்தர் ஒரு நாள் போய் பார்த்து அந்த வைத்தியசாலையில ஒன் கோல் டாக்டர் இருக்கிறாரா இல்லையான்றதை இன்குவாரி பண்ண முடியுமான்னு மட்டும்தான் கேட்கிறேன், வேற
ஒன்னும் கேட்கல.
මහිතන් ප්‍රශ්නයක් නෙවෙයි, තුමාගේ අදහස් දැක්වීමක් කරේ. අපි හැම රෝහල හැම බන්ධනාගාරයකම ඉන්න රැඳවියන්ගේ වෛද්‍යමය පැත්තෙන් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර අරගෙන තිනවා. ඒ වගේම මේ පාසුකම් වැඩි දියුණු කරමින් පවතිනවා.